సమంతా చక్రవాళేషు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మీ పిన్నుతున్ హెమదినామ అద మీ మెదిరియట రెస్వెలా తిబెన్నీ ధర్మశ్రవణే కరాన్నటై. అద మీ దేశనావే దాయకత్వయ హొరన తల్గహావిల పార పదించి నిల్మిని సమన్ కుమారి వీరసింగ మహాత్మ్యాత్ చంద్రవంశ గమగే మహాత్మా ప్రధాన పిన్వత్ పిరిసై మీ దేశనావట దాయకత్వయగిన కటయుతు కొట తిబెన్ని. ఏ పిన్నతున్గే అరమును సిహి కరలా దేశనావ అవసానయి అనుమోదనాకరంట బలాపొరొత్తు వెనవా. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ. పిన్నత్ని, అపే జీవిత హెమ వెలావకమ కెలెసున్గేం పిచ్చెనవా. ඇතුලාන්තය කෙලෙස් වලින් පිච්චෙනවා. අපිව දවන්නේ කෙලෙස් තරම් වෙන කවරක්වත්. එච්චරට අපේ ඇතුලාන්තය පිච්චෙනවා. තින් අපේට තියෙන විශාලම අභියෝගය තමයි අපේ සිත තුළ નિરાයාසයෙන් පැන නගින කෙලෙස්. ඒවා අපි තුළ ආයාසයෙන් පැන නගිනවා නෙමෙයි. ඒවා අපි තුළ નિરાයාසයෙන් පැන නගින. මොකද සංසාරේ පුරාවටම අපට තියෙන්නේ කෙලෙස් හුරුවක්. කෙලෙස් සම්බන්ධ පුරුද්දක් තමයි අපට තියෙන්නේ. අපිට මේ කෙලෙස් අඳුන ගන්න බෑ. ඇයි අඳුන ගන්න බැරි? එකක් තමයි අපිට සිහි නුවණ නැතිකම. අනිත් එක තමයි කෙලෙස් හැසිරෙන්නේ වංචක ධර්ම විදියට. සමහර කෙලෙස් හැසිරෙනවා ප්‍රකට වෙන්නේ නැහැ ඇත්ත තත්ත්වේ. සෑහෙන කාලයක් යනවා ඒක තේරුම් ගන්න. ඒත් තේරුම් ගන්න බෑ ගොඩක් අයට. එළියෙන් කවුරු හරි තේරුම් කරන්න උත්සාහ කරනවා, ඒත් තේරුම් ගන්නෑ ගොඩක් අය. ඔයාගේ ඇතුළාන්තය තුළ හැසිරෙන්නේ කෙලෙසයක් කියලා කිව්වට ඒක තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ එයා ඒකට වටිනාකම දෙනවා. එයා ඒකට වටිනාකම දෙනවා. ඒක පුදුමයි. දැන් සමහර අය ඉන්නවා සෙනසුරු වලට ග්‍රහයන්ට අහු වෙලා. ඒ කියනවා අපි මේවා වැඩන් මේවට ලොකුවට අහු වෙන්න එපා. මේවා ඔයාලගේ ජීවිතේට ලොකු උදව්වක් නැහැ. ඕගොල්ලන්ට ලොකු යහපතකුත් නැහැ. ඒවට ලොකු බරක් දුන්නා කියලා කිව්වට ඒවට hina වෙලා යනවා. ඒකට නිකන් ගණන් ගත්තා වගේත් පෙන්නලා යනවා. නමුත් හෙට ඉඳලත් ආයෙක කරනවා. හෙට ඉඳලත් ආයෙක කරනවා. ඒ නිසා සමහර අයට ඒක කියලා වැඩන්නේ. සමහර අයට ඒක තේරුම් කරලා වැඩන්නේ. එතකොට ඒක තේරුම් කරන්න යෑම බොහොම අනවශ්‍ය දෙයක්. පහුගිය කාලේ අපේ ඊතා බාර දුර වැඩපිළිවෙලකදී ඔය අපි ඉදිකරන සාරගවේෂි සති අභ්‍යාස මධ්‍යස්ථානයේ බොහොම තීරණාත්මක සිද්ධියකදී අපි මේ භාවනා කරන්න තැනක් හදනවනේ. ඒකෙදී මොකක් හරි තීරණාත්මක සිද්ධියකදී මේ අපිට උපකාර කරන එක බොහොම හොඳ මහත්කයා. ඉතින් එයාට මම කිව්වහම මෙන්න මේ දේ තමයි දැන් කෙරෙන්න උමනා කියලා. එයා කිව්වා මේ තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද? එකක් තමයි 13 වෙනිදා අනිත් එක 13 වෙනිදා යෙදිලා තියෙන සිකුරාදට. ඔන්න ඔය දෙක නිසා අමාරුයි ස්වාමීන් වහන්ස. පිට සිකුරාදා පව් කරන්න වෙනවා කියලා. දැන් බලන්න අපේම බණහා ඉන්න කෙනෙක්ගේ පව දෘෂ්ටි කොහමද? ඉතින් මම ඒ කියන්නේ දැන් එහෙම කළා කියලා අපිට වෙච්ච ලොකු යහපතකුත් නැහැ. දැන් මේ අපේ දේශනා වගේ පටිච්ච සමුප්පාදේ විපස්සනාව ගැන අහහා ඉඳලා තේ බලන්නකෝ යහුවෙලා තියෙන දෘෂ්ටිය. කොහොමද ඒ දෘෂ්ටිය? ඊට පස්සේ මම කිව්වා නිකන් උපහාසයෙන් වගේ, අපෝ ඉතින් ඔය විදියට බලලා අපිට වෙච්ච ලොකු යහපතක් නැහැ කියනකොට එයා හෙමීට මන්ද හිනාවක් පාල ගිහින් ඒ දවස මග ඇරියා. තේකෙන් අපිට තේරෙනවා එක දෙයක්. ඇයි? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නරක ගති නැහැ ඇත්තටම. මේ සමහර දෘෂ්ටි ඒ මාර්ගපල් ලබන්න බැරි ඇයි කියලා ඒවෙන් හොඳට පේනවා. සෝවාන්වත් වෙන්න බැරි ඇයි කියලා ඒ හැසිරීම් වලින් මම හොඳට තේරුම් අරන් තියෙනවා දැන්. ඉගෙන ගොඩාක් අයගේ හැසිරීම් වලින් මේ බණ අහන්න අය, මේ බණ කියවන අය, අපි ඇසුරු කරන අයගේ ජීවන තොරතුරු වලින් උඟාක් ලස්සන දෙයක් තේරුම් අරන් තියෙනවා. ඇයි සෝවාන්වත් වෙන්න බැරි කියලා? අවංකකමක් නැති කරවමත්, ධර්මාශ්‍රවණීට අකමැත්තක්වත්, බුද්ධ ශාසන ඉස්සර පිළිවෙත් පුරන්ඩ අකමැත්තක්වත් ඒ මොකක්වත් එයාලගේ ජීවිතවල නැහැ. ඒ මොකක්වත් ඒගොල්ලන්ගේ ජීවිත තුළ ඇත්තේ නැහැ. ඒගොල්ලොන්ගේ සමහර දෘෂ්ටි තියෙනවා. ඒගොල්ලෝ බුද්ධ ශාසන ඉස්සරහවත් අතාරින්න ලෑස්ති නැහැ. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුදුසුම කාලේ හැටියට මේ මොහොත යොදා ගන්න කියලා. රාහු බලල එළියට බහින්න හිටියොත් එයා අභියෝග කරන්නේ බුද්ධ වචනෙටනේ. රාහු බලල පාරට යන්න හිටියොත් අපි මේ ධර්මයෙන් යන්නේ ඇත්තටම මෙච්චර බණ කියපෙන් වැඩකුත් නැහැ නේද පැත්තකේ. ඔන්න ඔය වගේ දෘෂ්ටි වලට අහුවෙලා අපේ ඇතුළාන්තය හරියට වෙනසිලා තියෙන්නේ. ගොඩාක් වෙනසිලා. මං කියන්නේ දැන් ඉස්සරහට සිංහල අලුත් අවුරුද්ද එනවා. ඒ සිංහල අලුත් අවුරුද්දේ ඔය පින්නතුන්ලාගේ සුපුරුදු වැඩපිළිවෙල අවුල් කරගෙන නැකතට කිරිබත්තු යන්න නැතු ඉන්න කියලා නෙමෙයි. ඒවා නෙමෙයි මේ කියන්නේ. ඒවා දෘෂ්ටි විදියට නඩත්තු කරන්න ගියාම, විශේෂයෙන් බුද්ධ ශාසනයත් එක්ක ගනුදෙනු කරන්න ගියාම ලොකු අවුලක්, විශාල අර්බුදයක්, බැරෑරුම් ප්‍රශ්නයක්, විසඳාගත නොහැකි ප්‍රශ්නයක්. ඇයි යා අභියෝග කරන්නේ ඒ වගේ? ඒ කියන්නේ යම් කෙනෙක් රාහුට, සෙනසුරුට ඊට පස්සේ නැකතට ලොකු තැනක් දීලා බුද්ධ ශාසනය තුළ යෙදෙනකොට එයා යෙදෙන්නේ නොයෙදිය යුතු දෘෂ්ටියක් එක්ක. මේ ගලප ගන්න බෑ. මම කවදාවත් මගේ නැකතක් ගැන මන් දන්නේ නැහැ. මන් තවම ඉපදිච්ච වෙලාවක් ගැන දන්නේ නැහැ. මට දැන් අවුරුදු 36ක් වෙනවා. මම මගේ ලක්ෂණ මොකද්ද කියලා දන්නේ නැහැ. මගේ ලක්ෂණ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ලක්ෂණ හොයාගන්න එක අල්ප දෙයක් නේ. වෙලාව විතරනේ දෙන්න ඕන. වෙලාව දෙන්න ඕනත් නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ මොකද්ද දන්නේ? ඒ කාලේ ඉඳලා මේ දෘෂ්ටියක් අපිට තිබ්බේ නැහැ. ඒ කාලේ ඉඳලා අපිට, මං හිතන්නේ මේ අපි සසර පැවිදි වෙලා ඉඳ ඇති, ගුණධර්ම දිනු කරන්න ඇති පැවිදි සසරත්, ඒ නිසා මේ දෘෂ්ටි ආවේ නැහැ. දැන් අද ගොඩාක් දෙනෙකුට අද බුද්ධ ශාසනය මුණ ගැහුණට, දැන් මේ වෙලාවේ බුද්ධ ශාසනය මුණ ගැහුණට ගොඩාක් දෙනෙකුට බුද්ධ ශාසනය මුණ ගැහෙනකම ආදුනිකයි. ඒ නිසා අර භාග්‍යවතුන් වහන්සේගේ චින්තනය හරීම නොහුරුයි. භාග්‍යවතුන් වහන්සේගේ චින්තනය හරීම අපහසුයි. ඒ අපහසුකමමයි එයාව අනාථ කරන්නේ. ඒ අපහසුකමත් එක්ක යෙදෙන එකක්නේ අනාථකම. අනාථකම යෙදෙන්න යෙදෙන්න අපහසුතාවය වැඩි වෙනවා. ඒකනේ ස්වභාවය. අපහසුකම යෙදෙනකොට එතන අනාථකමක් තියෙනවා. අනාථකම යෙදෙන්න යෙදෙන්න පීඩාව වැඩි වෙනවා. ඔන්න ඔය පීඩිත බව තමයි කෙනෙක් මරණාසන්න මොහොතේ පවා නිරේට අරන් යන්න. පීඩිත ශ්‍රාවකෙක් විදිහට කවදාවත් ජීවිතය අතාරින්න එපා. පීඩාකාරී කෙනෙක් විදිහට මරණයට මුහුණ දෙන්න එපා. සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. මරණයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. ඒතර මරණයට සැහැල්ලුවෙන් මුහුණ දෙනවා නම් අපිට තියෙන්නේ බුද්ධ ශාසනය පිළිසරණ කරගන්න. ඒතර බුද්ධ ශාසනය පිළිසරණ අපිට මඟහැරිලා තියෙන්නේ මොකක් නිසාද? බුද්ධ ශාසනය පිළිසරණ අපට මඟහැරිලා තියෙන්නේ අපි තුල හැසිරෙන ඉතා බරපතල දෙයක් තියෙනවා. ඒ අවිද්‍යාව. අවිද්‍යාව නැසනකම් අපිට පිහිටක් නැහැ. අවිද්‍යාව නැසලා දානකම් අපිට රැකවරණයක් නැහැ. පින්වත්නි, මේ අවිද්‍යාව කියන්නේ කුමක්ද? දුක්ඛේ අඥානං. තමන්ගේම පංචස්කන්ධයේ දුකක් විදියට දන්නේ නැතිකම. එයා දුක දන්නේ නෙමෙයි. එයා තුල හටගන්න පංචස්කන්ධයේ දුකක් කියලා දන්නේ. එයා දන්නවා ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක. ඉතින් ඕක බෞද්ධය විතරද දන්නේ? ලෝකේ හැම තැනම එන්නත් දියුණු කරලා තියෙන්නේ, බෙහෙත්ේ දියුණු කරලා තියෙන්නේ, ඖෂධ දියුණු කරලා තියෙන්නේ. ඇයි? මොකද ඒවා දියුණු කරලා තියෙන්නේ? ඒවා දියුණු කරලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. ඒවා දියුණු කරලා තියෙන්නේ පින්වත්නි, ඖෂධ එන්නත් බෙහෙත්ේ ඒවා මේව දියුණු වෙලා තියෙන්නේ ලෙඩ වෙන එක දුකක් කියලා දන්න නිසා. වියපත් වීම පාලනය කරන්න බෙහෙත් නැද්ද? තියෙනවා. ඇයි ලෝකේ වියපත් වීම පාලනය කරන්න බෙහෙත් ඇදිලා තින්නේ? ඒගොල්ලෝ දන්නවා වියපත් වීම දුකක් කියලා. ඒගොල්ලෝ දන්නවා ඒක. වියපත් වීම මහ විශාල දුකක් කියලා ලෝකේ අය දන්නවා. එතකොට පින්වත්නි, මේ ජීවිතයේ තුල වියපත් වීම දුකක් හැටියට දකිනවනම් දුක්ඛ ආර්ය සත්‍යයෙන් විමසා බලන කෙනා කුමක්ද දැනගන්නේ? දුක්ඛ ආර්ය සත්‍යයෙන් විමසා බලන කෙනා දැනගන්නේ තමන්ගේම ස්කන්ධ පරම්පරාව දුකක් හැටියට. තමන් තුල හටගන්නා ස්කන්ධ ටික දුකක් හැටියට. අන්නේ ඥානේ නැ අවිද්‍යාව. ඒ ඥානේ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. බුද්ධ ශාසනය ඒ ඥානේ දෙන්නේ. මේ ස්කන්ධ ටික උපාදානේ වුණාම තමයි දුක මෝරන්නේ කියලා එයා දන්නේ නැහැ. දුකේ සමුදය දන්නේ නැහැ. තමන්ගේම ස්කන්ධ පරම්පරාවට තමන්ගේම සිතින් තණ්හා කරන එක නිරුද්ධ වුණාම අවිද්‍යාව නිරුද්ධ වී යනවා කියලා නිරෝධාර්ය සත්‍යයෙන් තමන්ගේම ස්කන්ධ පරම්පරාව පිළිබඳ එයාට විමසා ගන්නට ඥානයක් නැහැ. මේ පංචස්කන්ධය නම් වූ දුකද, පංච උපාදානස්කන්ධේ නම් වූ අනාගත දුකේ පැවැත්මද දුරු කරන්නට පුළුවන් සම්මා දිට්ඨිය උපදවාගත්තොත් විතරයි, සතර සතිපට්ඨානෙ වැඩුවොත් විතරයි, පදන් වීරිය තිබ්බොත් විතරයි, සමාධි කුසලතාවෙ තිබ්බොත් විතරයි, ප්‍රඥාවෙන් තමන්ගේ මිස්කන්ධ පරම්පරාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරය දැක්කොත් විතරයි කියලා බුද්ධ ශාසනයේ පෙන්වා දුන්න ප්‍රතිපදාවට යදක්සනේ අවිජ්ජා. මේ අවිද්‍යාව කියන එක පින්වත්නි සංසාරයෙන්ම ආපු එකක්. හරි අමාරුයි මේක කඩන්න. හරි අපහසුයි. මේ කඩන්න අමාරු වැඩක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. දුකසේ කළ යුතු දෙයක්. හැබැයි මේක බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්තටම මේ අවිද්‍යාසාගත කමත් එක්ක ජීවිතය අතහැරෙනකොට ජීවිතය හරිම අවිනිශ්චිතයි. ඒ කියන්නේ ආ යන තැන එයාට හිතා ගන්න බෑ. එයාට වෙන්නේ මොකද්ද කියලා එයාට හිතා ගන්න බෑ. කොච්චර යා බණ ඇහුවත් ලොකු පිහිටක් තියෙනවම කියලා අපිට හිතන්න බෑ. දැන් මේ මාතෘකාවෙත් තියෙනවා සතිමත් මරණය. සතිමත් මරණය කියන්නේ අපහසු දෙයක්. මැරෙන වෙලාව සිහිය පිටවා ගන්න අමාරු දෙයක්. ඇයි? එයා ලෝකයේ මත පතිත වෙච්ච කෙනෙක්. එයා ලෝකයට එරෙහිව ධර්මයක් තුරුල් කරගත්ත කෙනෙක් නෙමෙයි. ලෝකයේ මත තැවරුණු, ලෝකයේ මත දැවටුණු, ලෝකයේත් එක්ක ඇඟැලුම් කම්පාන කෙනෙක්. ලෝකයේ මත තැවරුණු, දැවටුණු, ඇඟැලුම් කම්පාන කෙනෙක් නම්, ඉබඳු ලෝකයේත් එක්ක තැවරුණු, දැවටුණු, ඇඟැලුම් කම්පාන ශ්‍රාවකේකුට දුකේ නිරෝධය කියන්නේ මහ විශාල අපහසු දෙයක්. ඒ අවිද්‍යාව තියෙනකන් එයා මොකද කරන්නේ? අවිද්‍යාව තියෙනකන් එයා ලෝකේ මත තැවරෙනවා. ලෝකේ මත දැවටෙනවා. ලෝකේට එයා එරෙහිව වැඩ කරන්නේ. ලෝකයත් එක්ක එකතු වී වාසය කරනවා. ඒ මොකද ලෝකයේත් එක්ක එරෙහි වෙන හැම වෙලාවකම යාට දුක හට ගන්නවා. ඒ නිසා කොහොම හරි යා ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්න බලනවා. අතහැරලා දාන්න කිසි ලෑස්තියක් නැහැ. දැන් හිතන්න එරෙහි වුණාම gedarak unath බලන්නකො නිකන් උදාහරණයකට ගමු. gedarak එක්කෙනෙක් එක්කෙනෙකුට එරෙහි වුණොත් එතන කෝලහලයක්. එතකොට අපි බලන්නේ කොහොමද? කොහොම හරි ගැළපිලා ජීවිතේ ගෙවන්න. ඒ ගැළපිලා ජීවිතේ ගෙවන්නේ එයා එළියේ ලෝකෙට වහල්කමක් තියෙන නිසා. මං කියන්නේ අවුල් හදාගන්න කියලා නෙමෙයි. නමුත් ඊට වඩා තමන්ගේම ඇතුළාන්තයේ දැක්කෝ ඊට වඩා සංයමයක් එනවා. එයා ලෝකයට එරෙහිවාදිකමක්වත් ලෝකයේත් එක්ක එකතු වීමක්වත් කියන දෙකම නැතුව එයා තුල උපේක්ඛා සහගත කමක් එයා තුල මතුවෙනවා. ඒ උපේක්ෂාව අද බෞද්ධයන්ට නැහැ. එතකොට මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට සතිමත් මරණයක් කියන්නේ දුෂ්කර දෙයක්. සිහියෙන් මැරෙන්න ගොඩාක් අයට හම්බෙන්නේ නැහැ. ඇයි? අර ලෝකයට වසඟ වෙච්ච, ලෝකයට එකතු වෙච්ච, ලෝකයට වහල් වෙච්ච කම ඇතුලේ එයා තුල ඒ ලෝකයට වහල් වෙච්ච කම ඇතුලේ ගොඩ නැගෙන වහල් භාවය තුල එයා වාසය කරන නිසා ඒ වහල් භාවය තුල වසන්ට එයාට මරණාසන්න මොහොතේ පවයි වහල් වෙච්ච අද්දකීම් පරාසය තමයි ආචින්න කර්ම විදියට එන්නේ. පස්සේ පුරුදු කරපු දේ විදියට එන්නේ. ඇයි පුරුදු කරලා තියෙන්නේ? මොකද්ද? අරමුණට වහල් වෙලා අරමුණත් එක්ක ඇයි හොඳයි කම්පාන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ අරමුණු ප්‍රතිබද්ධතාවයෙන් නිසා ලෝකේ අතහැරෙයි කියලා භීතියක් ඇති වෙනවා. කවුරුවත් නොදැන මිය යන්නේ. මරණාසන්න මොහොතේ ඒ මරණාසන්න චිත්තවීතිය පහළ වීමට ආසන්න වෙනකොට මරණේ වෙනුවෙන් එයාගේ කය ලෑස්ති වෙනවා. විඥානේ බහැරවීම පිණිස ලෑස්ති වෙනවා. ඒ ලෑස්ති වීම තුළ මේ ඇතුලේ සතර මහා ධාතු කිපෙනවා වේගින් වේගේ. එතකොට එයා කවදාවත් දැකලා නැති අත්දැකීමක් එයාට දැනෙන්නේ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ විතරක් දැනෙන අත්දැකීමක් නෙක අපි කවදාවත් දැකලා නැහනේ. ඒක මෙහි කෙනෙකුට විස්තර කරන්න බෑනේ. විස්තර කරන්න නම් මැරිච්ච කෙනෙක් වෙන්න ඕන. මැරිච්ච කෙනකින් අපිට අහගන්න විදියක් නැහනේ. එහෙනම් ධර්මයෙන් තමයි අහගන්න වෙන්නේ. එතකොට මරණාසන්න මොහොතේ ඒ දැනෙන අත්දැකීම හරිම මේ එයාට අර එයා අරමුණු වලට වහල් වෙලා ඉන්නකොට ඒ අරමුණු ඔක්කොම අතහැරෙන වෙලාවක් නේ. ඒ ආරම්මනග්‍රාහී බව පදනම් කරගෙන එයා තුල මනායතනිය අනුව එයාගේ සිත පවතිනකොට එයාගේ සිත තුල මහ විශාල කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනයන් නිසාමයි ඒවා මතක නැති ළඟ ජීවිතේට. ආයෙ මැරිලා ඉපදුනා මතක නැහෙනී. දැන් ඔයාලට පෙර ඒවා මතක නැහෙනී. ඒ කම්පණය බොහෝ දේවල් අමතක කරනවා. එතකොට කොහොම කම්පනයක් වෙන්න ඕනද? ඒක මේ කයටම නෙමෙයි. ඒ කම්පණේ ගොඩාක් සිතට දැන් සිතට ලොකු කම්පනයක් ආවොත් දැන් උනත් ඔයාලට අමතක වෙන්නේ නැද්ද? හොඳට බලන්න සිතට බරපතල කම්පනයක් ආවොත් අධික දුකක් දැනුණොත් ඒ අධික දුකක් දැනෙන වෙලාවට ඔයාලට ඔක්කොම අමතක වෙනවා. කෑමද බිව්වද කියලාවත් මතක නැහැ සමහරවිට ගොඩක් දුකක් වළඳන වෙලාවට. බඩගින්න පවා එයාට අසංවේදී දෙයක්. එහෙනම් මේ මරණාසන්න මොහොතේ මේක ඒකයි ඇත්තට මරණම්පි දුක්ඛම් කියලා ධර්මයේ තෝරන්නේ. මේක සනීප දෙයක් නෙමෙයි. හැබැයි එහෙම යාව අවුල් කරලා නැවත භවයට බැඳලා ගැට ගහලා තියෙන්නේ මොකද්ද? ගැට ගහලා තියෙන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි. එහෙම භවයට බැඳලා ඇදලා ගැට ගහලා තියෙන්නේ මේ අවිද්‍යාව. තමන්ගේම ස්කන්ධ පරම්පරාව දුකක් විදියට බලා ගන්න බැරි එක. බැරි වෙලා හරි මරණාසන්න මොහොත ආවොත් ඔය පින්නතුන්ලා එක සිතුවිල්ලක් උපද්දවන්න. මොකද්ද? අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා මේ ලෝකේ අතහැර ගන්න බැරුව කෙලෙස් සහගත සත්වේ කනාත වෙනවා කියලා මරණාසන්න මොහොතේ. ඒ අනාථකම නේද මම මේ දකින්නේ කියලා අනාථකම දකින්න එපා. බුදුරජාණන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේ වදාළ දේ මොන සානම් ඇත්තද කියලා භාග්‍යවතුන් වහන්සේ දකින්න. මරණ දුක කියන එක මොනතරම් බැරෑරුම් දුකක්ද කියලා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ වදාළ දුක වළඳන්ට දුක අත්දකින්න නේද මම මේක විවෘත වෙන්නේ. ඇත්තට මරණම්පි දුක්ඛම් කියන්නේ ජීවත් වෙලා ඉන්න අයට ඇති වෙන එකක් ඇත්තට මේක. මොකද මැරෙන මැරිච්ච අයට මරණ දුකක් නැහෙනි. එකක් තමයි ජීවත් වෙලා මෙහි ඉන්න අයටත් කෙනෙක්ගේ මරණය දැක්කම දුකක් ඇති වෙනවා. දරුවන්ගේ මරණය අම්මාට දුකක්. අම්මගේ මරණය දරුවන්ට දුකක්. අනිතනයි මරණම්පි දුක්ඛම් කියන එක තව ටිකක් විස්තර කරගන්න ඕන. මැරිච්ච කෙනාට දුකක් නැහෙනි. හැබැයි මේ විදියට අපි දකිනවා නම් අපේ ජීවිතය. ඒ කියන්නේ මේ ආකාරයෙන් අපි අපේ ජීවිතය විමසා ගන්නවා නම් අපි බලන්න ඕන අපේ මේ අවිද්‍යාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ මේ අවිද්‍යාව නිසානේ මේ ඔක්කොම අවුල් ටික. අවිද්‍යාවත් එක්ක මිය ගියොත් නේ අනාථ. විද්‍යා විමුක්තියත් එක්ක මිය ගියොත් එයාට අනාථකමක් නැහැ. එයා හරිම සනාතයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජම් පාහම් භික්කවේ සාහාරං වදාමි නෝ අනාහාරං. පින්වත් මහණෙනි මේ අවිද්‍යාව කියන එක ආහාර සහිතයි. අවිද්‍යාවට ආහාරයක් තියෙනවා. නෝ අනාහාරං. මම කවදාවත් මහණෙනි අවිද්‍යාව ආහාර රහිතයි කියලා වදාරන්නේ නැහැ. මොනවද ඒ අවිද්‍යාවට ආහාරය? පංච නීවරණ. මේක තියෙන්නේ අංගුත්තර නිකාය අවිජ්ජා සූත්‍රයේ. අපි වැඩ කරන්නේ අරමුණක් අරමුණක් ගානේ නීවරණ හැදෙන විදියට. කාම ඡන්දේ පදනම් කරගෙන අපි ලෝකේ බලන්නේ, ලෝකේ විමසන්නේ. නීවරණ පදනම් කරගෙනයි අපි ලෝකේ විමසන්නේ. එහෙනම් අවිද්‍යාව වැඩෙන්නේ මොකෙන්ද? නීවරණවලි. එහෙනම් අවිද්‍යාව නැසන්ට නම් යාට මොකද කරන්න වෙන්නේ? නීවරණ නැසන්ට වෙනවා. ඒකනේ ප්‍රඥාවට කලින් සමාධිය පෙන්වන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ අවිද්‍යාව නැසන එක, සමාධියෙන් කරන්නේ නීවරණ නැසන එක. සමාධියෙන් කරන්නේ නීවරණ නැසන එක. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කොච්චර ඇත්තද පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ නීවරණද ආහාර සහිතයි. නිකම්ම නෙමේක වෙන්නේ. පින්වත්නි මේ නීවරණ තීනි දුච්චරිතානි තිස්ස වචනීය. මේ නීවරණ සහාරං වදාමි ආහාර සහිතයි. නොනහාරං ආහාර නැහැ කියලා මං කියන්නේ. ඉබේ හට ගන්නවා කියලා කියන්නේ. මොකක්ද ආහාරය? තීනි දුච්චරිතානි තිස්ස වචනීය. එයාගේ සිත තුල අපරිශුද්ධ භව, රාග දේශ මොහවත් එක්ක ගනුදෙනු කරන එක. ඒ රාග දේශ මොහ මතින් එයා තුල කායිකව වාචසිකව ඇතිවෙන අසංවේදීකම, දුර්වලකම, අපිරිසුදුකම එයාගේ මනස අවුල් වෙනා නම් එයාගේ වචන අවුල් නම්, එයාගේ කය අවුල් නම්, කය මුල් කරගෙන එයාගේ අකුසල් වෙනකොට එයාට සිහිය නැත්තම් ඒක උපදවා ගන්න. සිහිනුවන උපදවා ගැනීම හැකියාවක් ඒ ශ්‍රාවකයා තුල නැත්තම්, ඒ සිහිනුවන උපදවා ගන්න හැකියාවක් නැති තැන පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල, ඒ කියන්නේ තීනි දුච්චරිතානි තිස්ස වචනියන් ත්‍රිවිධ දුස්චරිතය මතුවුනොත්, ඒ ත්‍රිවිධ දුස්චරිතේ හැම වෙලාවකම නීවරණ උපද්දවනවා. නීවරණ මතින් තමයි අවිද්‍යාව වැඩෙන්නේ. නීවරණ මතින් තමයි අවිද්‍යාව වැඩෙන්නේ පින්වත්නි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපට හරි ලස්සනට අනුදැන වදාලා මේ ත්‍රිවිධ දුස්චරිතයත් ආහාර සහිතයි. මොකද්ද? ඉන්ද්‍රිය සංවරෝ. යම් කෙනෙක් තුළ ත්‍රිවිධ දුස්චරිතේ වැඩෙන්නේ මොකක් නිසාද? ඉන්ද්‍රිය සංවරය නිසා. එතකොට ඉන්ද්‍රිය සංවරය පිණිස තමයි සීලය පෙන්වන්නේ. ආන්න සීල සමාධි ප්‍රඥාවක ඉන්ද්‍රිය සංවරය පිණිස බුද්ධ ශාසනයේ සීලය පෙන්වනවා. සීලයක් දියුණු වෙන්න දියුණු වෙන්න යාගේ ඉන්ද්‍රිය සංවරය රැකිලා ත්‍රිවිධ දුස්චරිතය දුරු වෙන්න ගන්නවා. ඊට පස්සේ නීවරණ නසන්න සමාධිය පාවිච්චි කරනවා, අවිද්‍යාව නසන්න ප්‍රඥාව පාවිච්චි කරනවා. බලන්නකො සීල සමාධි ප්‍රඥාව කරන දේ. එතකොට දැන් යම් කෙනෙක් තුල ඉන්ද්‍රිය අසංවරේ, ඒ කියන්නේ ඇස සංවර නැහැ. ඇසින් රූප හඹාගෙන යනවා. කනින් ශබ්ද හඹාගෙන යනවා. මිහිරි ශබ්දයක් හඹාගෙන යනවා, අමිහිරි ශබ්දයක් හඹාගෙන යනවා. අමිහිරි ශබ්ද අපි හඹාගෙන යන්නේ නැද්ද? යනවා. ඒකනේ අපිට කෙනෙක් බැන්නොත් එහෙම හඹාගෙන යන්නේ. මිහිරි නැහැ. අපිට මොකක් හරි වචනයක් කිව්වොත් අපි හඹාගෙන යනවා. කිසි මිහිරක් නැහැ. හඹාගෙන යනවා. එහෙනම් මේ අසංවරය ඇති වෙච්ච තැනක එයා අරමුණු හඹාගෙන යනවා. දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ඉන්ද්‍රිය අසංවරය කියන එක සහාරං වදාමිනෝ අනාහාරං. මොකද්ද ඉන්ද්‍රිය අසංවරයට ආහාරය? අසතා අසම්පජඤ්ඤා තිස්ස වචනිය. සති සම්පජා ඒ තැන සිහිනුවන නැතිකම. ඒ කියන්නේ පරියංකේ නෙමෙයි, භාවනාසනේ කියන්නේ නෙමෙයි මේ කියන්නේ. ඒ ඉන්න ඉන්න තැන ඒ ඉරියව්ව තුළ සිහිය නැහැ. ඊට පස්සේ ලෝකේ අතාරින්න බෑ. හරි අමාරුයි. ඒ තැන සිහිය නැහැ කියන්නේ යාට ලෝකේ අතාරින්න ලේසි නැහැ. එයාට ලෝකේ අතාරින්න ගොඩාක් අමාරුයි. එයාට ලෝකේ අතාරින්න ගැන හිතන්නත් බෑ. එහෙනම් අපිට සිහිනුවන නිසා තමයි මුළු ගුණධර්මාවලියම වැඩෙන්නේ. අන්න ලස්සන පාරක් අපිට පෙන්වුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ මොකක් මතද? සිහිනුවන මත. ඇයි? බුදුරජාණන් වහන්සේම වදාලා අවිජ්ජා සූත්‍රයේදී පින්වත් මහණෙනි, යම් කෙනෙකුගේ ඉන්ද්‍රිය සංවරේ නැත්තම් ඒක ආහාරයකින් වෙච්ච එකක්. එයාගේ වරදක් නෙමෙයි. මොකද්ද? එයා තුල අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලීම පිණිස, බාහිර ලෝකේ විභාග කර ගැනීම පිණිස අසතා සතිය නැතිකම. සම්පජානකාරී බව නැතිකමයි මේකට බලපාලා තියෙන්නේ කියලා අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ සිහිනුවන නැහැ කියන එකත් ආහාර සහිතව වෙන එකක්. ආහාර සහිතයි. මොකක්ද ඒකට ආහාරය? අයෝනිසෝ මනසිකාරෝ. නුවණින් විමසන්න බෑ. ඒ මොහොතේ අත්දකින්නදී නුවණින් විමස ගන්න බෑ. එතකොට මේ නුවණින් විමසන්න බැරි එකත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ආහාර සහිතයි. කෙනෙකුට නුවණින් විමසන්න බැරි නම් ඒක ඉබේ නිකන් වෙන එකක්ද? නෑ. කෙනෙකුට නුවණින් විමසා ගන්න බැරි නම් ඒක ආහාර සහිතව වෙන දෙයක්. ඒ නුවණින් විමසා ගන්න බැරි වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. ඒකට හේතුව තමයි අසද්ධා තිස්ස වචනිය. එයාට සද්ධාව නැහැ. එතකොට සද්දාව නැහැ කියන්නේ දුක දන්නේ කියන එක. ඒ දුක දැකීමෙන් තමයි හරිම සද්දාව එන්නේ. අම්මා නිසා තාත්තා නිසා නෙමෙයි. දුක දැකීමෙන් තමයි සද්දාව එන්නේ. එතකොට යම් කෙනෙක් තුල හොඳට සද්දාව දුර්වලයි නම් එයා තුල ඒ සද්දාව දුර්වලකම නිසා යාට වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය බහුල වෙනවා. අයෝනිසෝ මනසිකාරය බහුල නම් සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටෙනවා. දැන් සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටුනොත් එයා තුල ඉන්ද්‍රිය සංවරය කඩාගෙන වැටෙනවා. ඉන්ද්‍රිය සංවරය කඩාගෙන වැටුනොත් ඉන්ද්‍රිය සංවරය කඩාගෙන වැටුනොත් පින්වත්නි තීනි දුච්චරිතානි එයාගේ කය තුල වචන තුල මනස තුල මහ පුදුමාකාර අපිරිසුදුකමක් කැලල් සහිත බව එයා තුල ඇති වෙනවා. එහෙම ඇති වුණොත් එයා තුල මෝරන්නේ නීවරණ. එයා තුල මෝරන්නේ මොනවාද? නීවරණ. නීවරණ මතින් තමයි ඔයා අපි ඔය කියන්නේ මේ සත්වයාගේ මුල හොයන්ටත් බැරි කරන් කාලයක් ඉපදීපදි මෙරි මෙරි ඇවිල්ලා තිබෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමේ, අවිද්‍යා ධාතුව නිසා කිය කිය ඔය හාමුදුරුවෝ බණට කියන්නේ. මේ ස්වාමීන් නිතරම දේශනාවලට කියන්නේ අවිද්‍යාව මෝරණෝ. ඊතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අශ්‍රද්ධාවත් ආහාර සහිතයි. කෙනෙක් තුල ශ්‍රද්ධාව නැත්තම් ඒක ආහාර සහිතයි. මොකද්ද ඒ ශ්‍රද්ධාව නැති වෙන්න හේතුව? අසද්දම්ම ශ්‍රවණං. එයා ධර්මය අහලා නැහැ. එහෙනම් ලෝකේ සැබෑ ශ්‍රද්ධාව එන්නේ ධර්මී. හැබැයි ඒ ධර්මී නිකාම් වල්පල් වෙන්න බෑ. ඒ මොහොතේ ආස්වාදයේ පිණිස කතා කරන කතා වෙන්න බෑ. ඇයි? එහෙම කතා පැවිද්ද ඕන තරම් කියනවා. එහෙම කතා ඕන තරම් ඒක අනිවාර්යෙන් නිවන කේන්ද්‍රගත කරන්න ඕන. නිවනට නාභිගත වෙන්න ඕන දේශනාව. දුක්ඛාරිය සත්‍ය සම්බන්ධ විග්‍රහයක් තියෙන්න ඕන. දිව්‍ය ලෝක ගැන අහලා බෑ. ප්‍රේත ලෝක ගැනම අහලා බෑ. තිරිසන් ලෝක ගැනම අහලා බෑ. දිව්‍ය ලෝකයට යන සුරංගනා කතා අහලම බෑ. ඒ සුරංගනා කතා අහන්නේ කරුණාකර නවත්තන්න වැඩක් නැහැ. දිව්‍ය ලෝකයට යන්නේවා ගැන මේවා හදන්න මේ විදියට හැදුවම ආ දිව්‍ය දෙවුරු අතරට යනවා. මේ මළුවට ටයිල් ඇල්ලුවොත් ඔයාට යහපතක් වෙනවා කී කියා මෙහි අය කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට මහ විශාල අභියෝගයක්. ඇයි? භාග්‍යතුන් සුගතිය ගැන වදාලා බුදුරජාණන්සේ ප්‍රධාන කොට වදාලේ චතුරාර්ය සත්‍යය. එහෙනම් දේශනාවේ නාභිගත වීම, කේන්ද්‍රගත වීම චතුරාර්ය සත්‍යය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, ස්කන්ධ ධාතු ආයතන ගැන, නාම රූප ගැන, පංචස්කන්ධ ගැන, ඒවායේ ධර්ම ස්වභාවය ගැන, ඒවා ඇති වෙලා නැති වෙලා යන විදිය ගැන, ඒ ඇති වෙලා නැති වෙලා යාම පදනම් කරගෙන ඒවා අනිත්‍ය වශයෙන් විමසා බලන විදිය ගැන, මෙන්න ධර්මය. අද ධර්මයේ හොයාගන්නත් බෑ. අධර්මයේ හොයාගන්නත් බෑ. ඇහෙනකොට යා හොයන්නේ කරණ රසායනේ විතරයි. කනට මිහිරක් හොයන්නේ පැවිද්දෙක්ගේ වචන වලින් පවා. පැවිද්දෙක්ගේ වචන වලින් පවා යා හොයන්නේ කනට රහ. කවදාවත් එහෙම හොයන්න එපා. කවදාවත් එහෙම හොයන්න එපා. කවිවලට පහදින්න එපා. පැවිද්දෙක්ගේ වචනවල තියෙන හැඩයට පහදින්න එපා. වචනවල හැඩයට. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් දත් මිටි කාලා වගේ කියනවා. ඒකට පහදිනවා. එක්ක අඬා අඬා වගේ කියනවා. බලන්නකො පැවිදි අයගේ ශෛලීන්. අඬා අඬා වගේ කියනවා. ඒකට පාදිනව නී පින්නවත් නී. ලංකාවේ මිනිස්සු කොතනද ඉන්නේ? එතකොට එක එක ශෛලීන්ට පහදින්න එපා. දැන් සමහර අය ඉන්නවා එක ශෛලියකට පහදිනවා. ඒ ශෛලියෙන් තොරව කවුරුවක් කියනවා නම් එයාලා හිතන්නේ ඒක අධර්මී කියලා. ලංකාවේ හිම සංස්ථා තියෙනවා. ඒ ශෛලියට කිව්වොත් එයා පහදිනවා. ඒ ශෛලියෙන් පිට කිව්වොත් ඒ ඒ ශ්‍රාවකයෝ හිතනවා නික අධර්මී කියලා පින්නොත්නි කොහොමද දෘෂ්ටි? මේ ලංකාවේ සමහර සංස්ථා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලා කියනවා වෙන බණහන්ඩ එපා කියලා. ඒ ඒවට යන අය කියනවා වෙන ඒවට යන අයට කියනවා වෙන බණහන්ඩ එපා කියලා. ඒ සංස්ථාවෙන් එළියට එනවා සමහර පැවිදි අය. එළියට ආපු ගමන් කියනවා ඒ ගියපු අයගේ බණහන්ඩ එපා කියලා. එතකොට එහෙනම් අපිට තේරෙනවා නේද ව්‍යාපාරයක් යනවා ඇතුලේ කියලා. එතනිද්දි බණ කියන්නේ කොහොඳ නම් එළියටම බණ කියන්නේ කොහොඳ නැති වෙන්නේ කොහොමද? ලංකාවේ තියෙනවා එහෙම සංස්ථා. ඉතින් මගපල නෑ තමයි, සෝවන් වෙන්න බෑ තමයි. ඒගොල්ලෝ හිතනවා මේ ධර්මයේ නොවටිනා එකක් කියලා. ඔය එක එක සංස්ථාවලට යන අය මෙහෙට එනවනේ. ඒගොල්ලෝ මේ ධර්මයට පහදින්නේ නෑ. ඒගොල්ලෝ පැහැදිලා තියෙන ඒ ශෛලියට. ශෛලියට. එක්කෝ බාහිර පෙනුමට. බාහිර පෙනුමට පහදිනවා. ඒතකොට ඒ බාහිර ප්‍රසන්න බව කියන්නේ ධර්මයේද? ප්‍රසන්න බව කියන එක. ඒක ධර්මයේ නෙමෙයි. ඒක පින. එයාගේ මොකක් හරි සසර පිනක් විපාක දීලා ඉච්චරයි. මේක පින. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් තුල සද්ධා වෙන්නේ නිර්මල පරියාප්ති ඇසීමෙන් දැරීමෙන් එන්නේ කියලා වදාළේ. සද්ධා වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අශ්‍රද්ධාව කියන එකත් ආහාර සහිතයි කියලා වදාලා. නොඅනාහාර. ඒක ආහාරයෙන් තොරව වෙන දෙයක් නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. මොකක්ද ඒකට ආහාරය? භාග්‍යතුන් වහන්සේ වදාලා සත්පුරුෂ සංසේවණි නැතිකම. අන්න බලන්න, ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මුළු බුද්ධ ශාසනයම රැඳිලා තියෙන්නේ සත්පුරුෂය මත. භාගයක් නෙමෙයි, අඩක් නෙමෙයි, කුණක් නෙමෙයි, කෙලවරක් නෙමෙයි, කැලලක් නෙමෙයි, මුළු බුද්ධ ශාසනයම රැඳිලා තියෙන්නේ සත්පුරුෂය මත. එහෙනම් ඒ සත්පුරුෂය තුලින් ඇහෙන්න ඕන මොකද්ද? ඔව්, අපේ සුව දුක් නෙමෙයි, ආගිය තොරතුරු නෙමෙයි, අපිට කරපු උපකාර ගැන නෙමෙයි. අපිට උපකාර කළාම සමහර මිනිස්සු හිතන්නේ ඒක අපි හරියට කියන්න ඕන කියලා. මම නම් කියන්න යන්නේ නැහැ දැන්. කලින් කියපු කාලයක් තියෙනවා. ඇයි එයා මට අපිට උපකාර කිරීමෙන් රැස් කරගන්නේ? එයා පුණ්‍ය සංස්කාරයක් මිසක් එයා යාට කුසලයක් කරගන්න. දැන් අපිට සමහර සිවුරු පිරිකර පූජා කරනවා. එයා හිතනවා ඒ මිනිස් රැස් වෙච්ච තැන්වල ඒවා කියන්න ඕන කියලා. සමහර අපිට පොඩි උපකාර කරනවා. ඉතින් අපිට කියන්නේ බුද්ධ ශාසනයට කරනවා. බුද්ධ ශාසනයට කරාම යාට තමයි විශාල ආයෝජනයක් එයා කරගත්තේ. එතකොට එයාට එයා කරගත්තේ ආයෝජනය එයාට නේද විශාලම යහපත? එයාටනේ ලොකුම යහපත. එතකොට එයා එයාට කරගත්තේ යහපත ගැන යහපත දුර්වල කරගන්නවා අපෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙලා. ඇයි ඒ ප්‍රශංසා බලාපොරොත්තු වෙන හැම වෙලාවකම එයා ඉන්නේ අවිද්‍යාවක. එයා පින ගැන කුසලයේ ගැන ලෞකික සම්මාදිට්ඨිය අර්බුදයක එයා ඉන්නේ. අනිත් එක තමයි අපි ප්‍රශංසා නොකළොත් බැරි වෙලා හරි අපිට ඔයාට වෙලාවක් නැහනේ. ප්‍රශංසා නොකළොත් මේ මයා තුල ඇති වෙන්නේ දෝමනස්ස සාගත පටික සම්පයුත්ත සිත්. දෝමන අර පින ඇතුලේ දෝමනස්ස සාගත පටික සම්පයුත්ත සිතක් උපදවාගෙන යා මොකද කළේ? අර පින බාල කරගත්තා. අර කුසලයේ බාල කරගත්තා. ඒක කරගන්න එපා ජීවිතේ. ඒ කියන්නේ හරියටම පින්වත්නි යාට සත්පුරුෂය හම්බ වෙලා එයා හරියටම ස්කන්ධ ධාතු ආයතන ගැන අහුවා නම් ඒවා ඇති වෙන නැති වෙන විදිය අහුවා නම් ඒ වගේ ධර්ම ස්වභාවය අහුවා නම් ඒකෙන් එයාට උපදින්නේ මොකද්ද? එයාගේ තුල මෝරන්නේ නිවැරදි සද්ධාව. ඊටා පැහැදිලි සද්ධාවක් එයා තුල මෝරනවා. ඒ සද්ධාව නිකම්ම නිකන් සද්ධාවක් නෙමෙයි. දුක්ඛූපනිසා සද්ධා. එයාට දුක පේන මට්ටමේ සද්ධාව. පිලිමේම පේන මට්ටමේ සද්ධාවක් නෙමෙයි. දුක පේන මට්ටමේ සද්ධාව. පිලිමේ වහන්සේ කියන්නේ අපට හරියට සදහසිතට අනුග්‍රහ කරන්න පුළුවන් තැනක්. හැබැයි ලෝකේ ශ්‍රේෂ්ඨ සද්ධාව නම් ඒ පිලිම වහන්සේ දකින්නක වරදක් නෑ. හොඳ දෙයක් දුක දකින්නක. ඒ සද්ධාව තුලින් සද්ධාව හරහා එයාට මොකද්ද පේන්න ඕන? දුක පේන්න ඕන. එබඳු ආකාරයට යම් ශ්‍රාවකයෙක් තුල සද්ධාවක් මෝරා වැඩෙනකොට ඒ සද්ධාව නිසා යා තුල මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරයේ දුර්වල වෙනවා. දැන් බැරි වෙලා හරි අයෝනිසෝ මනසිකාරයේ දුර්වල වුණොත් සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටෙනවා. එතකොට යා තුල සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටුණොත් ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණයෙන් කැඩෙනවා, වැටෙනවා බිමටම. ඉන්ද්‍රිය සංවරය වැටුණොත් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය වැඩුණොත් ත්‍රිවිධ දුස්චරිතේ මෝරනවා. ත්‍රිවිධ දුස්චරිතේ වැඩුණොත් ත්‍රිවිධ දුස්චරිතේ වැඩිච්ච තැනක පින්නොත් නී ඒ ශ්‍රාවකයා තුල හරියට මේ කාම භූමියේ නීවරණ තමයි යා තුල වැඩ කරන්නේ. එයාගේ సంతානිය තුල නීවරණ වැඩ කරන්නේ. කාම ඡන්දය, වස්තුකාම ක්ලේශකාම තමයි අහඹාගෙන යන්නේ. ව්‍යාපාදය, ඒ වස්තුකාම ක්ලේශකාමී මත පදනම් කරගෙන වැඩ කරද්දී එයාට හරියන්නේ නැති හම්බ වෙන ලෝකයක් එක්ක එයා තුල ඇති වෙන්නේ ගැටුමක්. හැම වෙලාවකම මැටලිල්ලක්, යුද්ධයක් එයා තුල තියෙන්නේ. ඒ යුද්ධ එළියටත් ප්‍රකට වෙනවා. එතකොට සත්ත්‍ව දාන, දණ්ඩ දාන, කලහ විවාද, තුවන් තුවන්, පේසුඤ්ඤ, මුසාවාද ආදී ලොකු අවුලකට එයා යනවා. තීන මිද්දේ එයා තුල හරියට කුසලයේ තුල උදාසීනයි. ධර්මය හිනකොට පවා එහෙම නිදි. ධර්මය හිනකොට පවා ඒ වුණාට එයා ෆිල්ම් බලද්දී කට ඇරගෙන බලනවා. ක්‍රිකට් මැච් බලද්දී අපොයි කිසිම නිින්දක් නෑ එයාට. නිදි වරාගෙන බලන්න පුළුවන්. ඡන්ද ප්‍රතිඵල ඇහිද්දී නිින්ද යන්නේ නෑ. බලන්න පින්නොත් මේ කෙලෙස් සහගත ලෝකේට අපේ හසු වීම මොනතරම් බැර ඇරුම්ද? භයානකයි. අපි ඉන්නේ අර්බුදයක. හැබැයි ධර්මයේ හෙද්දී, ධර්මයට උපකාරයේ ගද්දී හරි හැකිලිච්ච ජීවිත, මන්දගාමී ජීවිත, පසුගාමී ජීවිත. ඇයි? නීවරණ තින මිද්ද ඇතුලේ උද්දච්ච කුක්කුච්ච ආදී නීවරණ තියෙනවා. හරි පශ්චත්තාපයක් තියෙනවා ඇතුලේ. බලන්නකෝ අපේ ජීවිතේ හරි පසුතැවීම් නිති. ධර්මයක් තියෙන තැනක පසුතැවීම් නැහැ. එයා බලන්නේ කොහොම හරි මැරෙන්න කලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි කියන බලවත් සිතක් එයාට තියෙනවා. ඒ බලවත් සිතත් එක්ක තමයි එයා සංඝයා ඇසුරු කරන්නේ, බුද්ධ ශාසනය ඇසුරු කරන්නේ. අද ගොඩාක් දෙනෙකුට ඒ බලවත් සිත නැති නිසා එයාලට බුද්ධ ශාසනය මගහැරෙමින් තියෙනවා. ගොඩාක් දෙනෙකුට බුද්ධ ශාසනය මගහැරෙමින් තියෙනවා. පොඩි දෙයක්, පොඩි පිළිසකට නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල ඇත්තටම මේ විදියට තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමස ගන්න බැරි වෙන හැම වෙලාවකම විචිකිච්ඡාව, හරියට සැකය. එයා බුදුරජාණන් ගැන සැක කරනවා, ධර්මයේ ගැන සැක කරනවා, මාර්ගයේ ගැන, පෙරභවයේ ගැන, පසුභවයේ ගැන සැක කරනවා. ආයි උපදිනවත් දන්නේ නැහැ. ඉතින් ඔය මොනවා කිව්වත් හිතෙන්නේ නැති ටිකම හිතනවා. මේ බණ අහලා පිළිවෙත් පුරනායිට පවා එකපාර හිතෙනවා. ඒ පිළිවෙතේ අවුලක් තියෙන නිසා එකපාර හිතෙනවා. නීති ඔය කිව්වට ඇත්තටම උපදින්නේ නැවද්ද දන්නේ නැහැ කියන සිතුවිලි මේ බොහෝ දෙනෙකුට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වේ නැති වුණාට විචිකිච්ඡාව. ඇයි? අපි සිහිනුවණින්, මානසිකාර කුසලතාවෙන් සන්නද්ධ වෙච්ච අය නෙමෙයි. මේ බඳු ජීවිතයක් නම් අපිට තියෙන්නේ, අපි තුල මෝරා වැඩෙන්නේ අවිද්‍යාවමයි. අන්න අවිද්‍යාවේ ආහාර රටාව. මේ වගේ රටාවක ඉඳලා ඔයාලා හිතනවද ඔයාලට සිහියෙන් මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඔයාලා ඉන්නේ මේ වගේ රටාවක නම් ඔයාලා හිතනවද පින්වත්නි ඔයාලට බොහොම සිහියෙන් යුක්තව මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඒක කවදාවත් වෙන්නේ නැහැ. අමාරු වැඩක්. අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ මාතෘකාවෙත් තියෙනවා සතිමත් මරණයක් ගැන කියන්නේ කියලා. ඉතින් එහෙම මැරෙන එක අමාරු. යම් කෙනෙක් තුල කැමැත්තක් තියෙනවා නම් මොකටද? විද්‍යා විමුක්තියට. විද්‍යා විමුක්තියට, අවිද්‍යාවට නෙමෙයි. විද්‍යා විමුක්තියට කැමැත්තක් තියෙනවා නම් ඡන්ද. යම් කෙනෙක් තුල විද්‍යා විමුක්තිය පිණිස සිතක් තියෙනවා නම්, සිතුවිල්ලක් උපදිනවා, ලොකු වෙලාවක් නෙමෙයි, චිත්ත. යම් කෙනෙක් තුල විද්‍යා විමුක්තිය පිණිස වීරයක් තියෙනවා ඇතුලේ, උමනාවක් තියෙනවා ඇතුලින්. එයාට විද්‍යා විමුක්තිය පිණිස කැමැත්තක් තියෙනවා ඇතුලින්. එයාට කැමැත්තක් තියෙනවා. චිත්ත. ඡන්ද චිත්ත විරිය. එයාට විද්‍යා විමුක්තියේ ගොඩනැගෙන්නේ විද්‍යා විමුක්තිය කරා යන්නේ කොහොමද කියලා එයා විමස බලනවා. නිකන් කතා කරනවා නිමි, වචනය අහනවා නිමි. යම් කෙනෙක් විද්‍යා විමුක්තිය කරා යනවා නම් කොයි විදිහටද විද්‍යා විමුක්තිය කරා යන්නේ කියලා එයා විමසුම් සීලී බවක්, විමසන කමක් එයාගේ ජීවිතය තුළ තියෙනවා. විමර්ශන විද්‍යා විමුක්තිය පාදක කරගෙන, විද්‍යා විමුක්තිය අරමුණු කරගෙන කැමැත්තක් යම් කෙනෙකුට උපදිනවද ඡන්ද, එයාට සිතක් තියෙනවද ඒ වෙනුවෙන්? සිතක් තියෙන්න එපා, නැත්නම් විද්‍යා විමුක්තිය පිණිස වැඩ කරන්න බෑනේ. චිත්ත විද්‍යා විමුක්තිය පිණිස වීරියක් තියෙනවද? එයා වීරිය කරනවා. විරිය විද්‍යා විමුක්තිය උදා වෙන්නේ කොහොමද කියලා එයා විමසනවා පටිච්ච සමුප්පාදයෙන්. විමර්ශන ඔන්න ඔය හතරෙන් එකක් තිබ්බොත් එකක් ඇති සුගතිය යන්න. ඔයාලා මැරුණාම සිහියෙන් මැරෙනකෝ. එකක් ඇති සිහියෙන් මැරෙන්නේ. ඇයි? එයා ලෝකේ මත තැවරෙන්න නෙමෙයි එයා ආසා කරන්නේ, ලෝකෙන් ගැලවෙන්න. එයා අදහස් කරන්නේ විද්‍යා විමුක්තිය. එහෙනම් සතිමත් මරණයක් කියන එක ලෝකේ අමාරු දෙයක්ුත් නෙමෙයි. හැබැයි එයාට හැම වෙලාවකම කේන්ද්‍රගත වෙන්න ඕන. එයාගේ සිත ස්ථානගත වෙන්න ඕන. එයාගේ සිත ඉලක්කගත වෙන්න ඕන. මොකටද? එයාගේ ඇතුළාන්තය තුළ ඉලක්කගත වීමක් තියෙන්න ඕන විද්‍යා විමුක්තියට. සිතුවිල්ලක් ඇති, සිතුවිල්ලක් ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි, මේ විද්‍යා විමුක්තියද ආහාර සහිතයි. විද්‍යා විමුක්තිම් බික්කවේ සහාරං වදාමිනෝ අනාහාරං. පින්වත් මහණෙනි, මේ විද්‍යා විමුක්තිය ආහාර සහිතයි. මොකද්ද ආහාරය? සප්ත බොජ්ජංගාතිස්ස වචනීය. යම් කෙනෙක් විද්‍යා විමුක්තියට එකතු වෙන්නේ ආ තුල බොජ්ජංග ධර්ම වැඩි වීමෙන්. එහෙනම් ඔයාලට විද්‍යා විමුක්තිය නිකන් සිතක් විතරක් තිබ්බට මදි. සිතක් තිබ්බත් මරණින් සුගතිය යනවා. හැබැයි යා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්නේ මොකෙන්ද? සප්ත බොජ්ජංගාතිස්ස වචනීය. එහෙනම් විද්‍යා විමුක්තිය නිකම්ම ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. හාඳුරු කරලා දෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට වදාලා දෙයක් මිසක් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න බෑ. එහෙනම් විද්‍යා විමුක්තිය කියන එකට සිතක් තිබ්බා. එහෙනම් බල මතක තියාගන්න, සුගතිය යන එක හේතු සහිතව ඡන්ද චිත්ත විරිය විමර්ශා. විද්‍යා විමුක්තිය පිණිස ඡන්දයක්, විද්‍යා විමුක්තිය පිණිස සිතක්, සිතුවිල්ල. විද්‍යා විමුක්තිය පිණිස වීරයක්, විද්‍යා විමුක්තිය පිණිස විමසන කමක් එයා තුල තියෙනවා නම්, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒවා තියෙනවා නම්, ඒ අඩුම එකක් හරි තියෙනවා නම් හතරම නැතත්, ඒවට අපි මොනවද කියන්නේ? එරදිපාද ධර්ම. ඕනුවට තමයි එරදිපාද වඩනවා කියන්නේ. විද්‍යා විමුක්තිය කේන්ද්‍රගත කරනවා, ඒකට සිත තියාගන්නවා මේ පැත්තේ. විද්‍යා විමුක්තිය කේන්ද්‍රගත කරනවා, ඒකට වීරියක් තියාගන්නවා. විද්‍යා විමුක්තිය කේන්ද්‍රගත කරගන්නවා, පින්වත්නි, ඒකට කැමැත්තක් තියා. කැමැත්ත විතරයි නිකන් හිතේ තියෙන්නේ. අපි කැමැත්ත දරුවන්ට, කැමැති බිරිඳට, කැමැති කෑම බිම වලට, කැමැති එහෙමනේ අපි කැමැත්ත. ඒතර මෙතන හාත්පසින්ම වෙනස් කතාව. එයා විද්‍යා විමුක්තියට කැමැත් එනකොට, හැබැයි මේක මේ එරදිපාදයක් වෙන්නේ කොහොමද දන්නවද? ඒ කැමැත්ත එනකොට අනික කිසි කැමැත්තක් ඉන්න බෑ. අන්න ඒකයි එරදිපාදයක් කියන්නේ. ඒ කියන්නේ දරුවටත් කැමතියි, මං විද්‍යා විමුක්තියටත් කැමතියි. ඒ දෙකම වෙන්න බෑ. ඒ කියන්නේ යාට දරුව ගැන කැමැත්තක් තියෙනවා වෙන වෙලාවට. හැබැයි නිවනට කැමැත් එනකොට අනිත් ඔක්කොම දෙවෙනි පෙළට යන්න ඕන. ගෙදරට තියෙන ඉඩමට, කුඹුරට, මහත්තයාට, බිරිඳට, දරුවන්ට, ආන්දරොන්ට තියෙන කැමැත්තක් තියෙන්නේ අපි. ඒ ඔක්කොම දෙවෙනි පෙළට යනවා විද්‍යා විමුක්තිය එනකොට. ඒක තමයි එහෘදිපාදයක් කියන්නේ. එහෘදිපාදයක් කියන්නේ කොච්චර අමාරුද එමුණ. මට දරුවොත් මං කැමති ස්වාමිනාස්, මගේ ගෙවල් දොරවල් වලට මං නිවනටත් කැමති. ඒක එරදිපාදයක් නෙමෙයි. ඒක ඡන්දයක් තියෙනවා යාට. හැබැයි එරදි එනම් ඡන්ද ඉද්දිපාද කියන්නේ ඡන්දය මතු වෙනකොට අනෙක් සියලු අර්ථයන් පසුපෙළට යනවා. නැත්නම් ඒක එරදිපාදයක් වෙන්නේ. ඡන්ද චිත්ත විද්‍යා විමුක්තියට සිත උපදින්නදී වෙන සියලු දේවල් වලට උපදින සිත් ප්‍රමුඛ වෙන්නේ. අන්න ඒ මට්ටමට ඔයාලා විද්‍යා විමුක්තියට වටිනාකම දුන්නොත් ඒ වටිනාකම දෙන කෙනා මැරුණාම බොහෝ විට දුගතිය යන්නේ සිහියෙන් මැරෙනවා. එතකොට විද්‍යා විමුක්තිය කියන එක ආහාර රහිත දෙයක් නෙමෙයි, ආහාර සහිත දෙයක්. මොකද ආහාරය සප්ත බොජ්ජංගාතිස්ස වචනිය. ඒකට හේතුව තමයි සප්ත බොජ්ජංග. එතකොට මේ සප්ත බොජ්ජංග කියන එකත් ආහාර සහිතයි. මොකක්ද ආහාරය? සප්ත බොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ වැඩි වීම. ඒ කියන්නේ බොජ්ජංග වඩන්න පුළුවන් සතර සතිපට්ඨානෙ මත යෙදෙන්න තමයි අර බොජ්ජංග පෙළට වැඩෙන්නේ. එනම් බොජ්ජංග වැඩීම ආහාර සහිතව වෙන දෙයක්. මොකද්ද පින්වත්නි, ඒකට ආහාරය, ඒකට ආහාරය තමයි අපි තුල වැඩෙන සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ. එතකොට සතර සතිපට්ඨානෙ කියන එකත් ආහාර සහිතව වෙන එකක්. ආහාර රහිතව වෙන එකක් නෙමෙයි. තේනි සුචරිතානි තිස්ස වචනය. එයාගේ චිත්ත පාරිශුද්ධිය. එයා කායික වාචසික වශයෙන් එයාගේ ආජීවයේ කැලැල් වෙලා නැතිකම. ඒ කියන්නේ කයින් වචනින් සිතින් නිකැලැල් ජීවිතය. රොඩු නැති ජීවිතයක්. ඒකයි බුද්ධ ශාසනයේ භාවනා කරන්න කලින් සීලයක් හදාගන්නට කියලා කියන්නේ. එතකොට එයා තුළ ත්‍රිවිධ සුචරිතය ආහාර සහිතයි. මොකක්ද ඒකට ආහාරය? ඉන්ද්‍රිය සංවරය. එයා ඉන්ද්‍රිය අසංවරය නිසානේ ත්‍රිවිධ දුෂ්චරිතය වැඩෙනවා කිව්වේ. ඉන්ද්‍රිය ඇසේ සංවරය. ඇස තුළ එයා තුළ ඇතිවෙන සංවරය. එතකොට යම් කෙනෙක් තුල පින්වත්නි ඇස තුල සංවරයක් ඇති වෙනවා නම් ඒ ඇසේ කණේ නාසයේ දිවේ කයේ සංවරය එන්නේ මොකක් නිසාද? සිහි නුවණ සති සම්පජඤ්ඤේ නිසා. සති සම්පජඤ්ඤයත් ආහාර සහිතයි. ආහාර රහිත නෑ. සති සම්පජඤ්ඤේ වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරය නිසා. නුවණින් විමසන්න පුළුවන්කම නිසා. ඒකනි බුද්ධ ශාසනිකයෝ සෝවාන් වෙනවා නම් නුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕන. ඒත් එක්ක ඒ කියන්නේ නුවණින් විමස යෝනිසෝ මනසිකාරය වුණ ධම්මානුදම් පටිපත්ති වුණ. හරියටම හරි ඒක සෝතාපට්ටි අංග විදියට පෙන්නපු එක. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක එන්නේ සද්ධාව නිසා. හොඳට සද්ධාව තිබ්බොත් විතරයි හිත පිහිටව ගන්න පුළුවන්. දැන් මේ බණට හිත පිහිටව ගන්න ඔයාලට සද්ධාව තියෙන්න ඕනේ. සද්ධාව නැති කෙනෙක් මෙතනට ආවොත් එයා වටපිට බලයි. එයා වෙන කල්පනාවකින්දී බණ ඉවර වෙන්නේ කොයි වෙලේද කියලා මඟ බලාගෙන ඉඳී. සද්ධාව නැහැ. යට සිහි පිටව ගන්න බෑ ඒක නිසා. එතකොට සද්ධාව කියන එක ආහාර සහිතයි. සද්ධාව කියන එක ආහාර සහිතයි. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද සතර සතිපට්ඨාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආර්යෂ්ටාංගික මාර්ගයේ සප්ත විසුද්ධිය නානාවිත ආකාරයෙන් නිර්මල පරියාප්ති සහගත ධර්මය එයාට ඇහෙන්න ඕන. එයාට ධර්මය ඇහෙන්න ඕන. ඒ ධර්මය ඇහෙන්නේ සත්පුරුෂයා හරහා. ඒකයි සුත්තවාරිය සාවකෝ කියලා කිව්වේ. මෙන්න මේ ටික විද්‍යා විමුක්තිය කරා යනවා. ඒතකොට අර කාරණේට සිහිය පිහිටුවා ගැනීමෙන්ම සංසිඳෙනවා. ඒ වගේම ඒ කියන්නේ චන්දචිත්ත විරිය විමංශා කියන කාරණා උපදවා ගැනීමෙන්ම සතිමත් මරණයක් හම්බ වෙනවා. මේ ටික ඔක්කොම වැඩුවොත් එයා විද්‍යා විමුක්තිය මැරෙන්න කලින් සාක්ෂාත් කරනවා. ඔන්න ඔය විදියට ජීවිතේ දැක්කොත් එයා දුක ඉවර කරනවා. ඒ බඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ හොරණ තල්ගහවිල පාර පදිංචි නිල්මිනී සමන් කුමාරී මා වීරසිංහ මහත්මිය, චන්ද්‍රවංශ ගමගේ මහතා ප්‍රදාන, දූදරුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කොට තිබෙන්නේ. තේ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිල්මිනී මහත්මියගේ දෙමව්පියන් වන චන්ද්‍රා තාඹුගල මහත්මිය, ගාමිණී වීරසිංහ මහත්මා කියන පින්තුන්ටත්, චන්ද්‍රවංශ මහතාගේ පියතුමන් වන ගමගේ සෝමපාල මහත්මා ඇතුළු දෙපාර්සවගත මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත්, නිල්මිනී සමන් කුමාරී වීරසිංහ මහත්මිය, චන්ද්‍රවංශ ගමගේ මහත්මා ප්‍රදාන, මෙතනට රැස්වුණා වූ සියලු දෙනාගේම නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. ඥාතීන්ගේ ආයති භවයේ සුවපත් වේවා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණී සඳහා පැමිණි පින්තුන් සියලු දෙනාටම මේ කුසල අවබෝධ වේවා. මේ කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් මේ පින්තුන්ලාගේ ජීවිතවලට ආත්පස ධර්මයෙන් රැකවරණයක් වේවා, අනුග්‍රහයක් වේවා. ඒ වගේම දේශකයන් වහන්සේ විචාපටත් අපගේ දෙමෝපියන්ටත් සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්න මේ කුසල් බලවත් වේවා. සතරවරම් රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට සුමන සමන් දිව්‍ය රාජෝත්පයන් වහන්සේ ප්‍රදාන බ්‍රහ්ම රාජ මණ්ඩල දිව්‍ය රාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං.